ඊය දවසේ අපි මතක් කළ ආකාරයට අපට ඔබ වෙත නොදුරුමානේ ගෙනීමට නොහැකි වුණා මේ නොවැළැක්විය හැකි කාර්මික දෝෂයක් නිසා. ඉතින් මම හිතුවා අපි නොදුරුමානේ පටිගත කරලා අපි ඔබට ඉදිරිපත් කරන්නම් කියලා. ඒතර මේ සතියේ ලංකාවේ තොරතුරු ඔබට මේ ආකාරයෙන් හෝ අසන්නට පුළුවන්කම තියෙන නිසා. එහෙනම් මේ සතියේ නොදුරුමානේ ඔබ වෙනුවෙන්.
රටක් හැටියට ණය ප්‍රමාණය දැන් නැතුව ආණ්ඩුවක් තියෙනවා.
අපි කිසි විටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
නොදුටුමානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
අදත් අපි මේ සුපුරුදු පරිදි සූදානම් වෙන්නේ සතිපතා ලංකාවේ සිට අප සමග සම්බන්ධ වෙලා ලංකාවේ තොරතුරු අප වෙත ලබා දෙන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින්ද සංජය බාලසූරිය මහතා සමග සම්බන්ධ වීමටයි. අයිබෝන් දුමින්ද.
අයිබෝන් නයින්
දුමින්ද, මං හිතන්නේ පහුගිය සතියේ මහත් ආන්දෝලනාත්මක වුණ සිද්ධියක් තමයි මේ ලලිත් වීරතුංග මහතාගේ නඩු තීන්දුව. ඉතින් අපිට ඒ සම්බන්ධව තවදුරටත් ඔබට මොනවද ලංකාවෙන් කියන්න පුළුවන්?
ඇත්තරම නයින් මේ පසුගිය සතියේ ප්‍රධානතම කාරණාව තමයි ඇත්තරම මේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්මයාත් ඒ වගේම හිටපු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ කල්පිට මහත්මයාටත් විරුද්ධව ලබා දීපු මහා මේ නඩු තීන්දුව ලබා දුන්නේ කොළඹ මහාධිකරණයෙන්. මේ නඩු තීන්දුව ඇත්තටම තිබුණේ ඔවුන්ට චෝදනා එල්ල වෙලා තිබුණේ පහුගිය ජනාධිපතිවරණ සමයේදී, ඒ කියන්නේ ජනාධිපතිවරණ සමයේද බොහොම කිට්ටු කාලයකදී රුපියල් මිලියන 600ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 60ක වගේ වටිනාකමක් සහිත මුදල් වලින් මේ සිල් රෙදි බෙදීම පිළිබඳව චෝදනාවක්. දැන් මේ සිල් රෙදි බෙදීමේ චෝදනාව මේ මුදල් අවභාවිතාවක් විදිහට තමයි මේ නඩු පැවරුනේ. ඒ වගේම ඒ චෝදනාවට එල්ල වුණේ දැන් මේ රුපියල් මිලියන 600ක වගේ මුදල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් මුදලක්. ඉතින් ඒ නිසා තමයි එහි අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මහත්මයාත් මේකට මේ සම්බන්ධ වුණේ. කොහොම හරි දීර්ඝ කාලයක් තිස්සේ මේ නඩුව මේ විභාග වුණා. යම් යම් දෙපාර්ශවයෙන්ම කරුණු විමසලා නීතිඥයෝ නීති තර්ක කරලා කොහොම හරි අවසානයේදී මෙහි නඩු තීන්දුව පහුගිය සතියේ ලබා දුන්නා. මේ නඩු තීන්දුවේදී උනේ හිටපු මේ අතරම මේ පුජ්‍යලීන් දෙදෙනාම, ඒ කියන්නේ හිටපු ජනාධිපති ලලිත් වීරතුංග මහත්මයාත් ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ TRC එකේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මහත්මයාත් මේ චෝදනාවලට වැරදිකරුවෝ බවට පත් වුණා. ඉතින් ඒ වැරදිකරුවන් බවට පත් වෙච්ච දෙදෙනාට දඬුවම් විදියට ලැබුණේ මේ දෙදෙනාම වසර 3කට බැගින් මේ බරපතල වැඩ සහිතව මේ සිරගෙට නියම වුණා. ඒ වගේම රුපියල් ලක්ෂ 20 බැගින් දඩයකට වුන් යටත් වුණා. ඒ වගේම එක් අයෙකුට රුපියල් කෝටි 5ක්, ඒ කියන්නේ මිලියන 50 බැගින් කෝටි දෙදෙනාගෙම කෝටි 10ක් දලිත් මේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ගෙවිය යුතුයි කියන මේ තීන්දුව තමයි අධිකරණය විසින් ලබා දුන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් එදිනම මොවුන් දෙදෙනා වැඩිකඩ බන්ධනාගාරයට මේ රැගෙන ගියා මේ අත්මාංශු දාලා. ඉතින් මේක ඉතාම මේ ප්‍රධානවම මේ ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ අධිකරණ ක්ෂේත්‍රය තුලත් මේ විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ කාරණාව පිළිබඳවත් සාකච්ඡා කිරීමේදී ඉතාම තීරණාත්මක නඩු තීන්දුවක් විදිහට තමයි ලංකාවේ අතාබහට ලක්ුණේ. මේ ඒකේ ප්‍රධානතම කාරණාව තමයි මෑත ඉතිහාසයේ මෙවැනි දඬුවමක් ලැබපු ඉහළම රාජ්‍ය නිලධාරියා මේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්මයා වීම. ඉතින් එක අතකින් මේ නඩු තීන්දුවට මේ තීන්දුව උනේ ඇත්තටම දේශපාලන තීන්දු මත ක්‍රියා කිරීමට යෑම නිසා තමයි මේ ඔවුන් දෙදෙනාට මේ දඬුවම් ලැබීමට සිදු වුණේ. මේ මෙතනදී ප්‍රධාන වශයෙන්ම දැන් ආණ්ඩු පක්ෂයෙන් විදියට ගත්තත් අනිත් පැත්තේ රාජ්‍ය නිලධාරීන් පැත්තේ මේ විවිධ දූෂණයට විරුද්ධ කණ්ඩායම් මේ ප්‍රකාශයට පත් කරන්නේ දැන් මේ නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක්. මේ නඩු තීන්දුවෙන් මේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ඉතාම හොඳ පණිවිඩයක් ලබා දීලා තියෙනවා. මොකද දේශපාලඥයන් කියන ආකාරයට ඔවුන්ගේ දේශපාලන කාරණා මත මුදල් අවභාවිතා කිරීමට යටත් වෙන්න එපා. එහෙම වුණොත් නිරපරාදේ රාජ්‍ය ඉතාම කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් විදිහට කටයුතු කරත් ඔවුන්ට අවාසනාවන්ත විදිහට මේ වගේ දඬුවම් වලට ඉදිරියේදී යටත් වෙන්න සිදුවේ කියන කාරණාව. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ නඩු තීන්දුව දේශපාලන පැලිගැනීම මේ නඩු තීන්දුවට හේතු වෙච්ච කාරණාව මේ චෝදනා විශේෂයෙන්ම මේ දේශපාලන වමනා මත සිදු වූ කාරණා විදිහට ඒකාබද්ධ විපක්ෂයේ ඇතුළු අනිකුත් කණ්ඩායම් ඉදිරිපත් කරනවා. මොකද විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හිතවාදී කණ්ඩායම් කියනවා මේක අසාධාරණ චෝදනාවක් තමයි මේ එල්ල වෙලා තිබුණේ කියන කාරණාව. කොහොම වුණත් අපි නඩු තීන්දුව පිළිබඳව මේ ප්‍රකාශ නිකුත් කිරීම තරම් හොඳ නැහැ. මේ වන විට මේ ලලිත් වීරතුංග මහත්මයාත් ඒ වගේම මේ අනුෂ පැල්පිට මහත්මයාත් දෙදෙනාම අභියාචනාධිකරණයට අපැලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අභියාචන ඒ අපැල හෙට දිනේදී ලබා දෙනවයි කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ වන විට මොවුන් දෙදෙනා මේ ලලිත් වීරතුංග මහත්මයාත් ඒ වගේම අනුෂ පැල්පිට මහත්මයාත් බන්ධනාගාරගත බන්ධනාගාර රෝහලේ ඔවුන් මේ සිටින බවට තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අභියාචනාධිකරණයේ තීන්දුව කුමන ආකාරයට සිදුවේද දන්නේ නැහැ. අපිට ඒ අනුව මේ බලා සිටින්නට වෙනවා මෙහි අවසන් තීන්දුව කුමන ආකාරයකටද සිදුවේ කියන කාරණාව පිළිබඳව නයි.
ඔව් දුමින්දීට අමතරව මොනවද අපිට ලංකාවේ අනිකුත් තොරතුරු හැකිට දැනගන්න තියෙන්නේ?
ඇත්තරම නයින් මේ දිනවල මේ අපි පහුගිය කාලේ දිගින් දිගටම වර්ෂා මේ නියගේ පිළිබඳව කතා කරා. දැන් එහි කාලගුණය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරිලා තියෙනවා. දැන් මේ දිනවල ඉතාම දැඩි වර්ෂාවක් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වාර්තා වෙනවා. ඒ වගේම දැඩි සුළං සහිත තත්ත්වයක් වාර්තා වෙනවා. ඒ නිසා ඇත්තරම විශේෂයෙන්ම රත්නපුර වගේම මේ ගාල්ල මාතර හම්බන් මේ ඔය කොළඹ දිස්ත්‍රික්කයේ වගේම කළුතර දිස්ත්‍රික්කයේ වගේ දිස්ත්‍රික්ක කීප ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ කාලගුණ මේ හදිසි කාලගුණ තත්ත්වයට ගොදුරු වුණා. එහිදී ඇත්තරම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පහුගිය සතියේ ඉතාම දැඩි සුළඟක් හමා ගියා ක්ෂණිකව. එහිදී ගෙවල් 150කට විතර ආසන්න ප්‍රමාණයක් මේ විනාශ වුණා. ඇත්තරම දැඩි හානි සිද්ධ වුණා. කොහොම හරි මේ වන විට මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගම් වතුර තත්ත්වෙකුත් වාර්තා වෙනවා. මේ නිසා මේ ගම් වතුර නිසා මේ එක්සත් ජාතික පක්ෂයේ 71 වෙනි සංවත්සරය යෙදී මේ පවත්වන්නට තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ. දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ 171 වෙනි සංවත්සරයත් දින නියමයන් නැතුව කල් දාලා තියෙනවා මේ වර්ෂාව නිසා. ඒ වගේම ලංකාවේ වෙනත් තොරතුරු විදිහට ගත්තොත් එහෙම ලංකාවේ මේ රිය අනතුරු පිළිබඳව වාර්තාවක් මාස තුන තියෙනවා. ලංකාවේ ප්‍රධානතම මේ මිනිසුන් මැරෙන ප්‍රධාන කාරණයක් බවට මේ රිය අනතුරු පත් වෙලා තියෙනවා නැන්. පහුගිය මාස 7ක කාලයකට, ඒ කියන්නේ මේ වසරේ ජූලි මාසේ 31 වෙනිදා දක්වා කාලය තුල පමණක් මාරක රිය අනතුරු 1708ක් සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් පුජ්‍යලයෝ 1789 දෙනෙක් මියගොස් තිබෙනවා. විශේෂයෙන් මෙතනදී මේ යතුරු පැදිකරුවන් 586ක්, ඒ වගේම පදිකෙයි 533ක්, ඒ වගේම රියදුරන් 142ක්, ඒ වගේම පාපදිකරුවන් 164ක් මිය ගිහිල්ලා තියෙනවා මේ රියානතුරු සිදුවීම නිසා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ ත්‍රිරෝද රථවලින් සිදුවෙච්ච මාරක අනතුරු ගණන 223ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. මේ 223න් පුජ්‍යලයෝ 241ක් මියගොස් තිබෙනවා. ඉතින් මේ මාර්ග අනතුරු පිළිබඳව සාකච්ඡා කිරීමේදී විශේෂයෙන්ම මාර්ග අනතුරු පිළිබඳව කටයුතු කරන ජාතික සභාවේ වගේම පොලිසිය මේ ආයතන සියල්ලම මේ රථවාහන වැරදිකරුවන් වෙනුවෙන් දඩ නියම කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම කඩිනම් බලාපොරොත්තු වෙනවා. ඉදිරි සතියේදී අර අපි මීට පෙරත් සඳහන් කළා මේ යම් වැරදි සම්බන්ධයෙන් බීමත්ව කියපදවීම ආදී වැරදි සම්බන්ධයෙන් රුපියල් 25,000ක් දක්වා වැඩි දඬුවම් සහිත දඩ මේ නියම කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීම ඉතාම තව ඉදිරි සති 2-3 ඇතුළත ක්‍රියාත්මක කිරීමට රජයේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නයන් තවත් ලංකාවේ නොවිසඳුණු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ සයිතම් අර්බුදය. දැන් මේ වෙනකොට මාස 8ක කාලයක් මේ සයිතම් අර්බුදය දිග්ගහිලා තියෙනවා. ඒ වගේම මෙහි ප්‍රධානතම කාරණාව තමයි ලංකාවේ සියලුම වෛද්‍ය ශිෂ්‍යයින්, ඒ කියන්නේ සියලුම වෛද්‍ය පීඨ දැනට මේ ඉගෙනීම් කටයුතු වලට මේ දරුවෝ සහභාගී වෙන්නේ නැහැ, වෛද්‍ය ශිෂ්‍යෝ සහභාගී වෙන්නේ නැහැ. දැන් මේ වර්ජනය මාස 8ක්, පන්ති වර්ජනය මාස 8ක කාලයක් දක්වා පැතිරිලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මොකද ලංකාවේ වෛද්‍යවරු බිහිවීම දැන් ඇත්තරම නැවතිලා තියෙනවා. දැන් හරිනම් මේ වන විට එක කණ්ඩායමක් වෛද්‍ය කණ්ඩායමක් එළියට යා යුතුයි. ඒ වගේම නැවතත් වෛද්‍ය විද්‍යාලවලට අලුත් කණ්ඩායමක් මේ පැමිණිය යුතුයි. දැන් මේක සම්පූර්ණයෙන්ම අක්ෂිය වෙලා තියෙනවා. ඒ වගේම රජයේ පැත්තෙන් ගත්තොත් විශාල චෝදනාවක් තියෙනවා මේ සයිතම් ප්‍රශ්නය පිළිබඳව. එචරි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ප්‍රශ්නය මේ විසඳීමට කටයුතු කරන්නේ නැහැ කියන කාරණාව පිළිබඳව. ඒ වගේම වෛද්‍ය සභාවට සභාපතිවරයෙක් පත් කරන්නත් තවම රජයට නොහැකි වෙලා තියෙනවා. දැනට මාස දෙකක කාලයක් ගත වෙලා තියෙනවා මේ එහි සභාපති විදියට කටයුතු කරපු මේ මහාචාර්ය කාලෝකොන්සේක මහත්මයා ඉවත් වෙලා. එයින් පුරප්පාඩු වෙච්ච වෛද්‍ය සභාවේ සභාපති ධූරයට තවමත් කෙනෙක් පත් වෙලා නැහැ. ඉතින් ඒකත් මේ රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ ජනතාව ඉතාම චෝදනාවට ලක් කරන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම නැවෙන් පහුගිය සතියේදී දේශීය ආදායම් 50 කෙටුම්පත මේ වැඩි ඡන්ද 65කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙහි සංශෝධන විවිධ මතිමතාන්තර තිබුණා. සංශෝධන 150ක් පමණ තිබුණා. ඒකෙන් ඉතාම වැඩි සුභවාදී සංශෝධන සියල්ලම මේ බාරගත්තා කියලා තමයි රජය ප්‍රකාශයට පත් කරන්නේ. මෙහිදී ඇත්තටම විශේෂයෙන්ම සෑම කෙනෙක්ම අර බදු ගෙවන්න හැකියාව තියෙන සෑම කෙනෙකුම රජයට බදු ලබා ගැනීම සඳහා වූ පඩම් කෙටුම්පතක් තමයි ඉදිරිපත් කරන්නේ. මේ 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 සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙලා තිබුණා. හැබැයි රජයේ පැත්තෙන් සඳහන් කරන්නේ මේ බදු ඉතාම අවම මට්ටමකට ගේනවා. ඒ වගේම උපයවන විට තියෙන බදු පේ ටැක්ස් එක මේ ලක්ෂ 12 දක්වා මෙඩිකල් වාර්ෂිකව පිරිවැය ලක්ෂ 12 දක්වා වැඩි කිරීම වගේ දේවල් සිදු කරලා තියෙනවා. ඉතින් මෙහි මේ ප්‍රතිඵල දීර්ඝ කාලීනව රජයක් විදිහට සහ රටක් විදිහට ලැබෙන බව තමයි මුදල් අමාත්‍ය මේ මංගල සමරවීර මහත්මයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරේ. ඒ වගේම ඔහු ප්‍රකාශයට පත් කරා මේ ලංකාවට නව ක්‍රමයක් හඳුන්වලා දෙනවා කියලා. ඒ තමයි අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු ලිපිගොනුවක් ඒ වගේම ලිපිගොනු අංකයක් ලබා දීමට රජය විසින් කටයුතු කරනවා කියන කාරණාව. එහිදී ඔහු අදහස් කරන්නේ මේ අතරම ප්‍රකාශ කරේ මේ කවුරුවත් බය වෙන්නට අවශ්‍ය නැහැ, ලංකාවේ අවුරුදු 18ට වැඩි සෑම කෙනෙකුටම බදු ලිපිගොනුවක් බදු අංකයක් ලබා දුන්නට ඒ සෑම කෙනෙක්ම බදු ගෙවිය යුතුයි කියන කාරණාව නෙවෙයි මේකේ කියන්නේ. හැබැයි මේකෙන් නිශ්චිතව බදු ගෙවිය යුතු රජයට බදු ගෙවීමේ ගෙවිය යුතු ආදායමක් ලබන අය රජයට බදු ගෙවීමට වැඩි නැඹුරුවක් ලබා ගැනීමට තමයි මේ බදු අංකය ලබා දෙන්නේ කියන කාරණාව. දැන් මෙතනදී ඔහු ප්‍රකාශයට පත් කරන්නේ ලංකාවේ 50% බදු ගෙවන් බදු ගෙවන්න ඕනේ ධනපතියෝ හිටියත් ඔවුන්ගෙන් 20%ක්වත් බදු ගෙවන්නේ නැහැ කියන කාරණාව. මේ රජය පවත්වාගෙන යෑමට බදු අවශ්‍යයි කියන කාරණාව තමයි ඇත්තම රජය විදියට ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේම නැයන් මේ පහුගිය සතියේදී මේ හිටපු අමාත්‍යවරයෙක් වෙච්ච AHM අස්වර් මහත්මයා අභාව ප්‍රාප්ත වුණා. මේ විශේෂයෙන්ම මේ අස්වර් මහත්මයා පාර්ලිමේන්තුවේ ඉතාම ක්‍රියාශීලී මන්ත්‍රීවරයෙක් විදියට තමයි පහුගිය කාලේ මේ ගත කරේ. ඔහු අසනීප තත්ත්වයෙන් පසු වුණා. ඉතින් පසුගිය සතියේදී ඔහු අභාව ප්‍රාප්ත වුණා. ඒ වගේම නැයන් අවසාන වශයෙන් මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර වංචාව පිළිබඳව සිදුවීම දැන් දිගින් දිගටම ජනාධිපති කොමිෂන් සභාව විභාග කරනවා. එතනදී ඇත්තටම මේ එහි පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇගොසියස් මහත්මයා පසුගිය මේ දින කීපයකදීම කොමිෂම මේ නොටිස් නිකුත් කරලා තිබුණා කොමිෂමට වාර්තා කරන්න කියලා. නමුත් ඔහු පැමිණියේ නැහැ. හැබැයි මේ පහුගිය බ්‍රහස්පතින්දා දවසේ අර්ජුන් ඇගොසියස් මහත්මයා කොමිෂමට වාර්තා කරා. ඒ වගේම මේ සිකුරාදා දිනේ සිට කියන්නේ ඊයේ අද හෙට කියන දින හතරම මේ අර්ජුන ඇලෝසියස් මහත්මයාගෙන් එක දිගට ප්‍රශ්න කිරීමට බැනුම් කර කොමිසම පිළිබඳව මේ ජනාධිපති කොමිසම සභාව පියවර අරගෙන තියෙනවා. ඉතින් මෙතනදී තව එක විශේෂ කාරණයක් වුණා. මේ බැනුම් කර කොමිසම සභාව මේ සභාවේදී අර්ජුන ඇලෝසියස් මහත්මයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වෙච්ච ප්‍රධාන නීතිඥයා මේ තමන්ටත් මේ අදාළ පුජ්‍යරින් මේ බැනුම් කර කොමිසමේ අර්ජුන ඇලෝසියස් මහත්මයාගේ පාර්ශ්වයේ කණ්ඩායම නිවැරදි තොරතුරු ලබා දුන්නේ නැහැ කියන කාරණාව මත ඔහු ඉල්ලා අස්සින් මේ කියන්නේ ඉදිරි නඩුවට පෙනී සිටීමෙන් ඔහු ඉවත් වෙනවායි කියන කාරණාව දැනුම් දුන්නා. ඒ වගේම පෞගිය සතියේදී මේ කෝප් කමිටුවේ තොරතුරු පිට කිරීමක් සම්බන්ධයෙන් හිටපු ඇමතිනි රෝසි සේනානායක මහත්මියට සහ ඇගේ පුත්‍රයාට චෝදනාවක් එල්ල වුණා. මේ බැනුම් කර සිදුවීමට අදාළව මේ විභාග වෙච්ච කෝප් කමිටුවේ යම් යම් තොරතුරු පිටට ඉදිරිපත් මේ කියන්නේ අර්ජුන ඇලෝසියස් මහත්මයාගේ පාර්ශ්වයට ලබා දුන්නයි කියන චෝදනාව. කොහොම වුණත් මේ රෝසි සේනානායක මහත්මයා මේ සතියේ වෙන විට ලංකාවේ සිටියේ නැහැ. ඇය විදේශගත වෙලා හිටියේ. ඇය විදේශගතව සිට විශේෂ නිවේදනයක් නිකුත් කරා. ඇය එවැනි ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා කියලා ලංකාවට පැමිණි වහාම නිසි ආකාරයෙන් පිළිතුරක් ලබා දෙනවා කියන කාරණාව. ඔය කසිදුවීම් තමයි නයින් මේ සතිය අපිට කියන්නට තියෙන ප්‍රධාන මේ කාරණා විදිහට.
ඔව් දුමින්ද, අදත් අපිට ලංකාව තොරතුරු ලබා දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් සුපුරුදු පරිදි ලබන සතියේ සුපුරුදු වෙලාවට ඔබ සමග හමු වෙනවා. ආයුබෝවන්.
ආයුබෝවන් නයින්.